ඉස්සෙල්ලක් ඊපෙ ටික පැහැදිලිද? සිහිය පිහිටලා කියලා. සිහිය පිහිටලා කියලා වැටහෙනවා. අකැණ දැනෙන ඒවටම අවධානය තියෙනවා. මේ මොහොතේ සිහිය තියෙන්නේ මේ දැනෙන දෙයට. වෙන දේවල් වලට නෙවෙයි. හිත හිතා ඉන්නා නෙවෙයි. ඉස්මට වුණත් කමන්නේ. ශරීරයේ වෙන කොහාට හරි කමන්නේ. ශරීරයේ කොහාට හරි අවධානය ඒ මොහොතේ තියෙනවා. ඒ මොහොතේ කොහේ හරි දැනෙනවා නම් එතෙන්ට අවධානය තියෙනවා. වෙන මොනවා හරි හිත හිතා හිටියොත් අවධානය නැහැනේ. ඒ දෙකෙන් ඕන එකකට ප්‍රශ්නයක් නැහැ. එකෙන් එකට මාරු වෙවි තිබුණත් ප්‍රශ්නයක් නැහැ. හුස්ම නිසා ශරීරේ කොහේ හරි දැනෙනවා නම් එකකට සිහිය තිබුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි නැවතිලා හිටගෙන ඉද්දී හුස්ම නිසා දැනෙන දේවල් බලා ඉන්නවා. ස්පියාරි එතකොට මේ යන එන මාර්ගේ තැන් තැන් එක එක විදිහට දැනෙනවා. ඒ දැනීම් ටික බලයි.
ශරීරේ දරාගෙන ඉන්න කකුල් දෙකෙන් කියන එකක් දැනෙනවා.
ඒකත් කමන්නේ. මේ හුස්ම දැනෙන්න පුළුවන් කකුල් දෙකට යනවා. එහෙම මුළු ඇඟේම දැනෙන්න පුළුවන්. නිකන් හිරි වැටීමක් වගේ යාන්තම් ඒ දිහා බලයි. ඔව්. අන්න ඒ වන්දට බලයි. ඒ දැනීම් ටික බලා ඉන්න එක තමයි කරන්නේ. ඔව්. ඒ දිහා බලයි. මොනවා හරි දැනෙනවා නම් බලයි. එතකොට ඒ සිහිය තියෙන එක තමයි එතන පළවෙනි දේ. හරි? මොකුත් හිතන්න අවශ්‍ය නැහැ. එතකොට අවධානයේ වෙන ඒවා හිත හිතා ඉන්නේ නැතුව මේ දිහා හොඳට අවධානය තියාගෙන ඉන්න. ඇවිදින කොටත් එහෙමයි. මොනවා හරි දැනෙනවනේ. ඒ දැනෙන දෙයට සිහිය තියෙනවා. එතකොට එක එක වෙලාවෙ එක එක තැන් දැනෙන්නේ ඇවිදින කොට එක තැනක් නෙවෙයි. ඔව් යටිපතුල් වෙන්න පුළුවන්, විලුඹ හරි වෙන්න පුළුවන්, ධන ඉස්ස හරි වෙන්න පුළුවන්, තුනටිය හරි වෙන්න පුළුවන්, ඕන තැන. ඒ මොහොතේ දැනෙන දෙයට සිහිය තියාගන්න. කයේ දැනෙන දෙයට සිහිය තියාගන්න. ඒක තමයි අපි සක්මන් භාවනාව. ඒක තමයි කායනුපස්සනාව. ඒ කායනුපස්සනාවේ පටන් ගැනීම. හරි. රිදෙනවා කියලා හිතන්න ඕනේ නැහැ. බලයි. හරි. රිදෙනවත් දැනෙයි සමීප ගතියද? ඔව්. එතන රිදෙනවා කියනවට වඩා තද ගතියක් තියෙනවා, බුරුල් ගතියක් තියෙනවා, සමීප ගතියක් තියෙනවා, දැවිල්ලක් තියෙනවා, හිරිවැටීමක් තියෙනවා. නේද? මොනවාදෝ දැනීම් ටිකක් නේ රස්නයක් තියෙනවා, සීතලක් තියෙනවා. නේද? එහෙම දැනීමක් නෙති. ඒ දැනීමට අවධානය දෙන්න. රිදෙනවා කියන එකේ දැනීම් ටිකක් තියෙනවා. මොන වගේ දැනෙන එකකටද රිදෙනවා කියන්නේ? ඒකත් බලන්න. රිදෙනවා කියන එක අපි දෙන නමක් නේ. දැනෙන හැටි නෙවෙයි රිදෙනවා කියන්නේ. නේද? මොකක් හරි තද වෙන ගතියක් වෙන්න පුළුවන්. දැවිල්ලකින් ගතියක් වෙන්න පුළුවන්. අපහසු ගතිය මොකද්ද කියලා බලන්න. ඒකට දෙන නමක් නේ රිදෙනවා කියන්නේ නේද? රිදෙනවා කියලා නම දුන්නේ මොන වගේ ගතියකටද කියලා සිහිය තියාගෙන. සිහිය තියෙනකොට දැන් අපි මෙච්චර කල් දැකපු ඒවා නෙමෙයි ඊට වඩා තව සියුම් දේවල් දකින්න පුළුවන්. මෙච්චර කල් රිදෙනවා මගේ කකුල රිදෙනවා මගේ කොන්ද රිදෙනවා කිය කියන්නේ හිටියේ. දැන් අපි බලනවා රිදෙනවා කියන්නේ මොකටද? මොන වගේ දැනීම් ගොඩකටද රිදෙනවා කියලා නමක් දුන්නේ? එන්න මොනවා හරි මේ කාය ස්පර්ශෙන් දැනගන්න දෙයකටනේ ඔය ඒ දැනීම් ගොඩකටනේ නමක් දීලා තියෙන්නේ. දැන් හුස්ම කියලා නමක් දීලා තියෙන්නේ කාය ස්පර්ශෙන් දැනෙන දැනීම් ගොඩකට. හුස්ම ගන්නවා කියලා ආස්වාසය කියලා නමක් දුන්නේ ඒ දැනීම් වල නෑනේ හුස්ම කියලා එක. මොනවදෝ දැනෙනවා. නේද? දැනීම නැතුව තියෙනවා, දැනීමක් තියෙනවා, ඊට වෙනස් දැනීමක් තියෙනවා, ඊට වෙනස් දැනීමක් තියෙනවා. ඔහොම තියෙන දැනීම් ගොඩක් එකතු කරලා ඕකට තමයි අපි කියන්නේ ආස්වාස කියලා. ඊළඟට තවත් මොනවද දැනීම් ගොඩක් එකතු කරලා ඕකට නමක් දෙනවා ප්‍රාස්වාස කියලා. දැන් නම අයින් කරලා මොනවද දැනෙන්නේ? දැනෙන්නේ දැනෙන්නේ දැනෙන්නේ. එතකොට පෙයි දැනීම් ගොඩක් තියෙනවා. මේ දැනෙන්නේ කාය ස්පර්ශයෙන්නේ දැනෙන්නේ. වෙන කොහෙන්ද දැනෙන්නේ? උෂ්ම තියනවා කියලා ඈ. එච්චර හිතන්න යන්න එපා භාවනා කරලා. භාවනා කරද්දී සිහිය තියනවා විතරයි දැනීම. පස්සේ වෙනම හිතලා බැලුවට කමන්නේ. ඒ දැනීමාවේ කාය ස්පර්ශක. ඒ කියන්නේ කාය ආයතනේ තමයි එතන වැඩ කරලා තියෙන්නේ. හරි. එතකොට ඒක දැනීමක් කියලා නවත්තන්න නැතුව අපි ඔකට හුස්ම කියලා කිව්වනම් නැත්තම් රිදෙනවා මට අත රිදෙනවා කියලා කිව්වනම් අපි නමක් දාලා නේද? ඒ කියන්නේ අපි දැන් කාය ආයතනෙන් හදලා දෙනවා කිව්වනේ. දැන් මනසට මොනවද හදලා දෙන්නේ? ඔව්. ඒකට දීපු නම මොකද්ද? ඒ කාය විඥාණයට චිත්‍රය හදලා දෙනවා. ඒක කාය විඥාණයෙන් දැනගත්තා. ඊළඟට ඒක මනසට බාර කරනකොට මොනවද? ධම්ම. ධම්ම හදලා දෙනවනේ. ධම්ම හදලා දෙනවා. ඒ මන අරමුණු කරන්නේ ධම්ම. මනසට අරමුණු වෙන්නේ ධම්ම. ඒ කියන්නේ හිතනවා කියන්නේ. දැන් කාය ආයතනේ නෙමෙයි, දැන් මන ආයතනේ ඊළඟට වැඩ කරනවා. කාය ආයතනේ කාය ස්පර්ශකින් මොකද්ද ওই චිත්‍රයක් හදලා දුන්නා. ඒක විඥාණයෙන් දැක්කා. ඒක දැන් අපි ටීවී එක දැම්මහම ටීවී එකේ ඔන්න සටහන් ටික වැටෙනවා. නිකන් ටීවී එක තිබුණාට සටහන් වැටෙන්නේ නැහැ නේ. ඒක කරන්ට් එක ගහලා ස්විච් එක දාලා channel එකට දාන්න ඕනේ. ඔය ටික කළොත් සටහන් වැටෙනවා. දැන් ටීවී එක දන්නවද තාම මේ සටහන් පෙන්වන්නේ කියලා? ටීවී එක දන්නේ නැහැ. ටීවී එක ඒකේ ක්‍රියාකාරීත්වය කරන. හරියට අපි ඇහැ දන්නේ නැහැ ඇහැ මොනව කරනවද කියලා. ඒ වුණාට ඇහැ ක්‍රියාකාරීත්වය ඇහැ කරනවා. ඒ කියන්නේ සටහනක් හදලා දෙනවා. චිත්‍රය ඇඳලා දෙනවා. නේද? ඇහැ ඇතුලේ චිත්‍රයක් ඇඳලා දෙනවා. එතන ප්‍රසාද රූපයක් හදලා දෙනවා. ඕක බලන එක තමයි විඥාණය කරන්නේ. හරියට අපි ටීවී එක බලනවා වගේ. දැන් අපේ හිතට බෑ ටීවී එක දාන්න. ටීවී එක චිත්‍ර ටික ඇඳෙන්න හේතු ටික සකස් කරන්න ඕන. ස්විච් එක දාන්න ඕන, වැඩ කරන ටීවී එක වෙන්න ඕන නේද? ඒ ක්‍රියාකාරීත්වය ඒකට අදාළ හේතු ටික යෙදුනහම එහෙම වෙනවා. ඔව්. ඒ කියන්නේ දැන් ඇහෙන් ප්‍රසාද රූපේ හැදෙන්න හේතු ප්‍රත්‍ය ටික යෙදෙනකොට ඒක හැදෙනවා. හැදෙන්නේ මොකද්ද? චිත්‍රය. විඥාණයෙන් කරන්නේ ওই චිත්‍රය දිහා බලන එක. අපි ටීවී එක බලනකොට අපි ටීවී එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා නෙමෙයිනේ බලන්නේ. ඕකේ තියෙන චිත්‍ර ටික තමයි බලන්නේ. සටහන් ටික. නේද? ඒ සටහන බලලා අපි රූප හදනවා. දැන් ටීවී එකේ තියෙන වර්ණ වලින් ඇඳපු චිත්‍රයක් ස්ක්‍රීන් එකේ වැටේ. නේද? එතන පුද්ගලයෝ නැහෙනේ. ගෙවල් දොරවල් ගස් ගල් මේ ලෝකෙට අයිති දේවල් ඒක නැහෙනේ නේද? ඒ ටික හදන්නේ කොහේද? අර චිත්‍රෙ දිහා බලාගෙන අපේ හිතේ තමයි බාහිර දේවල් ටික හදන්නේ. හා මේ වැටෙන්නේ මේවා කියලා ඔන්න ඉතින් රූප හදන. නේද? සටහන දිහා බලලා වර්ණ සටහන දිහා බලලා අපි හිතෙන් හදනවා එළියේ තියෙන රූප. ඒවා එළියේ තියෙනවා කියලා හිතන එක නේද ඔය කරන්නේ? ඒ හිතන එකට කියනවා චේතනා කියලා. හිතේ ඇති වෙන අදහස්. චේතනා තමයි සංඛාර කියන්නේ. චේතනා වලින් තමයි සකස් කරන්නේ. සැකසෙන්නේ මොනවද? එළියේ තියෙන රූප. එළියේ තියෙන රූප කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ එළියේ තියෙනවා කියලා හිතන රූප. TV එක බලන්නේ ඕක දිහා බලාගෙන හිත කියනවා අන්න එළියේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. එතකොට ඒක හදලා තියෙන්නේ චේතනාවකින්. හැදුව දේ කියනකොට එළියේ තියෙන දෙයක් නේද? ඒ සංස්කරණය කරපු දේ එළියේ තියෙන. සංස්කාරය දැන් එළියේ තියෙනවා කියලා තියනව නෙමෙයි. අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරන්නේ මේ TV එකේ වර්ණ සටහන් ටිකක් හැදුනා කියලා. අපි හිතන්නේ ආ එළියේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. මෙන්න මෙහෙම දේවල් තියෙනවා. මෙහෙම කාරකක් තියෙනවා එළියේ. නේද? අර සටහනට අනුව හිතනවා ඒවා ඇත්තට තියෙනවා කියලා තමයි හිතන්නේ. දොර ඇත්ත දෙයක් කරලා තමයි අපි බාරගන්නේ නේද? නිකං චිත්‍රයක් කියලා බාරගන්නේ නැහනේ TV එක බලනකොට. මේක ලෝකේ වෙන දෙයක් කියලා තමයි බාරගන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයක් කරනවා. දෙයක්. එතකොට මේක හිතට ආරමුණු වෙන ධම්ම වුණාට අපි විශ්වාස කරන්නේ එළියේ පවතින දෙයක් කියලා. ඒ දෙයට තමයි ධම්ම කියලා කියන්නේ. ධම්ම කියන්නේ ඇත්තටම මනසට අරමුණු වෙන දෙයක්. ඒ වුණාට අපේ අවිද්‍යාව හින්දා නොදන්න කම හින්දා අපි පුරුදු වෙලා තියෙන්නේ ওই ධම්ම තියෙන්නේ එළියේ. ඒ කියන්නේ සතර මහා ධාතුයෙන් හැදිච්ච බාහිර රූප කියලා විශ්වාස කරන්න නේද අපි පුරුදු වෙලා තියෙන්නේ. මනසෙන් දැනගන්න දේ අපි හිතන්නේ එළියේ තියෙනවා කියලා. නේද? දැනගෙන තියෙන්නේ මනසෙන්. මනසට දැනගන්න පුළුවන් ධම්ම විතරයි. මනසට දැනගන්න බෑ එළියේ තියෙන දේවල්. ඇයි මනසට දැනගන්න බැරි එළියේ තියෙන දේවල්? අපි ඉන්නේ බිත්තර කටුවක් ඇතුලේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සත්වයා ඉන්නේ බිත්තර කටුව ඇතුලේ. විතර කටුව හැදිලා තියෙන්නේ මොනවයින්ද? ආයතන 6. ආයතන 6 තමයි විතර කටුව. ඕක ඇතුලේ තමයි අපි ඉන්නේ. අපිට කවදාවත්ද විතර කටුව කඩාගෙන යන්නේ? ඔය ආයතන 6ට මුලා වෙලා ඉන්නකන් විතර කටුවෙන් එළියේ තියෙන දේවල් දැනගන්න විදිහක් නැහැ. හරි? දැන් දේවල් කියන ඒවා එළියෙනේ තියෙන්නේ. කටුව ඇතුලේ නෙවෙයි. ගස් ගල්, ගෙවල් දොරවල්, යාන වාහන ඔවා තියෙන්නේ එළියේ පිටත. ඒකට අපි කවදාවත් එළියට ගිහින් නැත්තම් විතර කටුව ඇතුලේ නම් ඉන්නේ. ඕවයි සටහන් ටික විතරයි ආයතන වලින් අර කටුවට දාන්නේ, ප්‍රොජෙක්ට් කරන්නේ. සිනමා තිර වගේ ඒ කටුවේ ඇතුල් පැත්තට පෙන්නනවා. නේද? අර TV screen එක වගේ පේනවා කටුවේ. එතකොට අපේ විඥාණයට පුළුවන් ওই screen එක බලන්න. ওই චිත්‍ර සටහන බලන්න විතරයි පුළුවන් විඥාණයට පුළුවන්. විඥාණයට බෑ කටුවෙන් එළියට ගිහිල්ලා බලන්න. නේද? එතකොට විඥාණය කරන්නේ ඔන්න ওই චිත්‍රේ දැකලා අපට විස්තරයක් කරනවා. අපි අර TV එක බලලා තව කෙනෙකුට කියනවා වගේ කතාව. අන්න අරෙහි මොකද්ද වෙනවා කියලා වගේ විඤ්ඤාණය චිත්‍රයේ TV එක බලවලා අපට කියනවා කතාව. ඔන්න එළියේ මෙහෙම වෙනවා. හරි? අපි ඒක පිළිගන්නවා. හා ඇත්තනේ නං අර එළියේ ගහක් තියෙනවනේ. අර එළියේ කාර් එකක් තියෙනවනේ. අර එළියේ කවුද ඉන්නවනේ. දැන් ඔතන සිද්ධිය වෙලා තියෙන්නේ අර බිත්තර කටුවේ ඉඳගෙන. ඒ කියන්නේ මොකකට හරි කොටු වෙලා ඉඳා. ඒක ඇතුලේ අර TV screen වගේ හය screen හයකට එක එක ඒවා project කරනවා. ඔය හය බල බලා විඥාණය අපට කතාවක් ගොතන. කතාව තමයි එළියේ මෙහෙම වෙනවා. එළියේ මෙහෙම දේවල් තියෙනවා. එළියේ මේ වගේ දේ තත්ත්වයක් තියෙනවා. ඔය කියන කතාව අපි ඇත්තමයි කියලා විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක තමයි ලෝකෙට අහු වුණා කියන්නේ. ඔය විඥානේ කියන දේ ඇත්තටම ලෝකේ තියෙනවා කියලා හිතනවා. හරි. එතකොට අර මනසට අරමුණු වෙන ධම්ම කියන එක මනස තුලම හැදෙන දෙයක්. දැන් ඔය කියන කතාව හදන්නේ මනසෙන්මයි. ඒ කියන්නේ චේතනා ටික ඇති වෙන්නේ කොහෙද? මනසෙමයි. චේතනා ටිකෙන් තමයි කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම දේවල් තියෙනවා කියලා. ඔය කියන කතාවක් වගේ. ඒ කියන්නේ මනසෙන්ම හදන දෙයක් කියන්නේ අපි හීනයක් දකිනවා වගේ. මනසෙන් හදන ටික දකිනවා කියන්නේ හීනයක් බලනවා වගේ වැඩක්. එතකොට හීනයක් බලනකොට අපිට හිතෙනවා අපි මේ එළියේ තියෙන දේවල් දකිනවා කියලා. නේද? හීනේ ඇත්ත ස්වභාවය දන්නේ නැති තාක් කල් අපි හිතන්නේ ඇත්තට මේවා වෙනම. ඇහැරෙනකන් එහෙමයි. ඔව්. හරි. එතකොට මේ දැන් තමන් දන්නේ නැත්තම් දැන් මට දැන් හද උදේ මං නිදාගෙන ඉන්නකොට එකපාරට සද්දයක් ඇහුණා. පොල් ගෙඩියක් වැටෙනවා. හරි. දැන් හරියට අවදි වෙලත් නැහැ. බාගෙට ඉන්නේ. හැබැයි මං දැනගත්ත ඔන්න පොල් ගෙඩියක් වැටුණා. හරි. පොල් ගෙඩියක් වැටෙන සද්දයක් ඇහුණා. දැන් මං බැලුවා ඔන්න දැන් නිදාගෙන මේ ඇහැරෙන මොහොතනේ. මං හිතන්නේ මං ගෙදර ඉන්නවා කියලා. ගෙදර එතන පොල් ගස් නැහැ. මම බැලුවා කොහෙද පොල් ගෙඩියක් වැටුනේ. පොල් ගහක් නැහැ නේ පොල් වැටේ. බලනවා.
ඉතින් තමයි ඇහැරිලා තියන්නේ ඇහැරුනේ දෙක තුනම එකට.
ඔව් තාම දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. නිදාගෙන ඉන්නවා කියලා දන්නවා. ඇහැරෙන මොහොතේ තාම දන්නේ නැහැ මං හිතාගෙන ඉන්නේ දැන් ගෙදර නිදි කියලා නේද සාමාන්‍යයෙන් ගෙදරනේ ඉන්නේ ඔව් මං බැලුවා මේ පොල් ගෙඩියක් වැටුණා කොහෙද දැන් පොල් ගෙඩිය ඊළඟට මතක් වුණා දැන් මේ වටේ පොල් ගස් නැහැ නේ මේ හරි ඒ හරි අර පාරයි මේ ලොකු පොල් ගස් නැහැ ගෙඩි වැටෙන්නේ ඒක පාරට හිතුණා පාරේ මොකක් හරි වැටුණාද දන්නේ නැහැ ඔව් ඊළඟට කවුරු හරි හොරෙක් ආවද දන්නෙත් නෑ මොකක් හරි දඩෝන් ගාලා වැටුනේ. ඒ එහෙම සද්ද කරන්න දෙයක්වත් නෑ. ඊට පස්සේ දැන් මේ ඇස් අරින්න නැතුව හිතන. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට තමයි ආ මේ ගෙදර නෙමෙයිනේ මේ පන්සලේ නෙමෙයි. කියලා ඔන්න මතක් වුණා. දැන් බලන්න දැන් දැන් මනසට අරමුණු වුණු ධම්ම නේද ඔය? පොල් ගෙඩියේ වැටෙන එක දැන් මනසට අරමුණු වුණු ධම්ම චේතනා කියලා. මනසට ධම්ම අරමුණු වුණහම මනෝවිඥාණය හැදෙනකොට එතන චේතනාට කප්පෙනවා. ඒ චේතනා වලින් තමයි කිව්වේ ඔන්න පොල් ගෙඩියක් වැටුණා. පොල් ගහෙන් ගෙඩියක් වැටුණා. හරි? එතකොට අපි දැන් මේක මනසෙන් හදපු එකක් කියලා දන්නේ දැන් එළියේ උන සිද්ධියක් කියලා බාරගත්තා. නේද? එළියේ සිද්ධියක් කියලා බාරගත්තට පස්සේ ඔන්න ඒක ගැන කල්පනා කරනවා. දැන් ඒ කියන්නේ මුලින් උනේ මනසට ධම්ම අරමුණු වුණා. ඒක ගැන චේතනාවක් ආවා. දැන් ඒ චේතනාව ඇත්ත කියලා විශ්වාස කළා. ඇත්ත කියලා විශ්වාස කළා කියන්නේ එළියේ තියෙන දෙයක් කළා. මේ දැනගත්තේ එළියේ පවතින ස්වභාවයක්. ඒ කියන්නේ පොල් ගහකුත් තියෙනවා, ගෙඩියකුත් වැටිලා තියෙනවා. ඕවා තියෙන්නේ එළියේ කියලා නේ හිතන්නේ. ඔව්. තේරුණාද? දැන් මේක හිතෙන් හැදුවට විශ්වාස කරන්නේ එළියේ සිද්ධියක් කියලා. දැන් අපි ඉන්නේ විතර කටුව ඇතුලේ. මනස. හරි. දැන් අපි විතර කටුවෙන් එළියේ උඩ රූප ටිකක් දැන් හදලා දෙයක් හදලා එතකොට මේ ධම්ම කියන එක දැන් දෙයක් කරලා නේද මෙතන මේ හිත ඇතුලේ හැදුන දේ දැඩිව විශ්වාස කරනවා මේ එළියේ ඇත්තට සිද්ධ වුණ දෙයක් කියලා. එතකොට මුලින්ම හිතට ආපු චේතනාති. දැන් ඔය පොල් ගෙඩියක් වැටුණා කියලා හදන එක හදන්න මොනවද හිතට උදව් වුනේ? සද්ද. සද්දයක් ඇහුන එක නේද උදව් වුනේ? සද්දයක් ඇහිලා තියෙන්නේ මොන ආයතනෙන්ද? කන. සෝතාල. එතකොට සද්දයක් ඇහිලා තියෙනවා. ඒක තමයි අර බිත්තර කටුවේ ඔන්න දැන් TV ස්ක්‍රීන් එකකට වැටුනේ. සද්දෙන් ඇඳපු චිත්‍රයක්. සද්ද සටහන ඔන්න විඥානේ දැක්කා. හරි? ඒ සද්දේ එතකොට ඒ සද්දේ දකින්නකොට සද්දේ එහෙම්මම නිරුද්ධ වෙනවා නේද? ඉවරයි නේද? ඒ සද්දෙන් චිත්‍රය ඇඳලා දුන්නා විඥානය උක දැක්කා. සද්දෙත් ඉවරයි විඥානෙත් ඉවරයි අර චිත්‍රෙත් ඉවරයි. ඈ? ඉවරයි. නිරුද්ධ. ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඊළඟට ඕක ගැන හිතනකොට දැන් මනසනේ හිතන්න. මනසට හිතන්න ධම්ම ඉතුරු කළා.
ධම්ම හිතන්න අර සද්ද රූපේ හිතේ ඇඳිලා
තියෙනවා.
සද්ද රූපේ
ඒ ඇඳීම තමයි ධම්ම කියන්නේ.
ධම්ම.
ඒක දිහා තමයි දැන් මනසෙන් බලන්නේ. ඒ ඉතුරු කරගත්තු එක දිහා තමයි මනසෙන් බලන්නේ. ඒකට තමයි ධම්ම කියලා කියන්නේ. අරව නිරුද්ධ වුණාට මේ මොකද්ද ඕ සටහනක් ඉතුරු කරලා තියෙනවා. ඒ සටහනට කියනවා ධම්ම කියලා. ඒ ධම්ම කියන එක පුළුවන් මනසට ආරමුණු කරන්න. හරි? එතකොට දැන් මනස ඔන්න ඕක ආරමුණු කරනවා අරගොල්ලෝ දැන් ඉවරයි. ඒ සත්‍යයේ අය නිරුද්ධ වෙලත් ඉවරයි. දැන් මනස තමයි දිගින් දිගට ගෙනියන්නේ මේක. ඔව්. එතකොට දැන් මනසට අරමුණු කරන්න බෑ සද්දේ. සද්දේ අරමුණු කරන්න පුළුවන් කණෙන් සෝත විඥාණයට විතරනේ. මනෝ විඥාණයට බෑ සද්දේ අරමුණු කරන්න. කණෙන් කරන වැඩේ මෙයාට කරන්න බෑ. මෙයාට පුළුවන් අරය හදලා දීපු මනසට අරමුණු කරන්න හදලා දීපු දෙයක් තියෙනවනේ. ඒක තමයි ධම්ම කියන්නේ. සටහන. ඒ සටහන එතකොට දැන් තේරෙනවද අරව නිසා හටගත්තු ඵලයක් කියලා? අර හේතු හින්දා ඉතුරු වුණ ඵලය. අර
සද්දේ මම මතකයි නේද කොහොමද පොල් ගෙඩියට
ඉන්නේ. ඒ ටික හදන්නේ ආයේ ධම්ම දිහා බලාගෙන. දැන් මනස බලන්නේ ධම්ම. අපි අර TV එකේ ස්ක්‍රීන් එක බලනවා වගේ. දැන් TV එකේ වැඩේ කළා. සටහනක් ඇඳලා දුන්නා. දැන් බලන එක්කෙනා ඔය සටහන දැක්කා. ඒක තමයි මන ධම්ම කියන්නේ. හරි? එතකොට බලන එක්කෙනා දකින්නේ TV එකේ චිත්‍රෙ නෙමෙයි එළියේ තියෙනවා කියලා විශ්වාස කරන දෙයක්. මේක දිහා බැලුවට එයා විශ්වාස කරන්නේ එළියේ තියෙන දෙයක් දිහා දැන්ද බලන්නේ කියලා. එතකොට ඒ දේ ගැන කල්පනා කරන. දැන් ඕකේ වැඩ කීපයක් වෙනවා. ඉස්සෙල්ලා මේ චිත්‍රෙ දිහා බලලා එළියේ දෙයක් හදන. එළියේ රූපයක් හදනවා. හරි? හදන්නේ හිතෙන්. TV එක බලන ගමන් TV එකේ ගහක චිත්‍රයක් වැටුණොත් අන්න අඹ ගහ. ඒක අඹ ගහ TV එක ඇතුලේද තියෙන්නේ එළියේද? එළියේ තියෙනවා කියලා නේ හිතන්නේ. නේද? පේන්නේ හිතට. ඒ කියන්නේ මන ධම්ම. එහෙන් කරන වැඩේ නිරුද්ධයි. ඊළඟට මනසට අඹ ගහක සටහනක් දැන් අර චිත්‍රය ඇඳලා දීලා තියෙනවා.
මනස තැන්පත් කරලා
තියෙනවා. තැන්පත් කරලා නෙමෙයි. මනසට බලන්න පුළුවන්. අර දැන් print outs ටික තියලා තියෙනවා ඕන්නම් බලන්න. සටහන් ටික තියෙනවා. සටහන් තියෙනවා කියන්නේ හැමතිස්සෙම බලනවා කියන එක නෙමෙයි. අපිට කැමති එක අපි බලනවා. ඔව්. හරි. එතකොට වැඩියෙන් තණ්හාව තියෙන එක අරන් ඒකනේ ඉස්සෙල්ලා බලන්න. දැන් ෆොටෝ ගොඩක් තියෙනකොට හරෝරා හරෝලා බලනවා මං ඉන්න එක කොයිද? අනිත් ටික ඒවා පස්සේ බලන්නේ නේ. ඇල්බම් එකක් ගෙනත් දුන්නොත් හරෝගෙන හරෝගෙන යනවා මං ඉන්නවද මං ඉන්නවා. ඒ තණ්හාව වැඩි එක තමයි තෝරගන්නේ. එතකොට ඒක තෝරගන්නකොට දැන් ෆොටෝ එක දිහා බැලුවට හිතන්නේ මේ මන් දිහා බලනවා නැත්තම් අර මේ ළමුවා දරුවා දිහා බලනවා. ඒ බලන්නේ ෆොටෝ එක නෙමෙයි. එළියේ ඉන්නවා කියලා මවාගත්තු දේ ලෝකෙට ආйти දෙ. නේද? එතකොට මේක බලනකොට බලන්නේ එළියේ තියෙන දෙයක් කියන මුලාවකට යනවා. ඒක එතකොට අවිද්‍යාවෙන් කරන වැඩක් නේද? නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දමයි ඔය එළියේ දෙයක් තමයි මේ අත්දකින්නේ කියලා හිතන එක. එතකොට අපි පුරුදු කරලා තියෙන්නේම ඔහොම. මනසට ධම්ම අරමුණු වෙනකොට හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය දකින්නේ එළියේ දෙයක්. මම අර බිත්තර කටුවේ ඇතුලේ ඉන්නවා කියන එක අමතකයි. අපට පුළුවන් එළියේ තියෙන දේ අත්දකින්න කියලා ඔන්න දෘෂ්ටිගත වෙනවා. දැන් විද්‍යාව යෙදෙනකොට වෙන්නේ මුලාවෙන. මේ මුලාව තමයි දෘෂ්ටි. ඒතර පළවෙනි දෘෂ්ටිය තමයි දැන් මේ මනසට අරමුණු වෙන මනසෙන්ම හදපු දෙයක් නේ දැන් බලන්න. මනෝමය කියන එක. දැන් ඔය සතහන කියපු එක මනෝමය. ධම්ම කියන එක මනෝමය. ඒ ධම්ම කියන සටහන මනසෙන්ම හදපු දෙයක් නේ. මනෝමය දෙයක්. අපි මේ වෙනම සටහනක් කිව්වට ඒක හදලා තියෙන්නේ මනසෙන්. එතකොට මනෝමයෙන්ම හදපු දෙයක් මනසෙන් බලනවා දැන්. ඒ ඇත්ත தත්ති. අපි ඉන්නේ ලෝකයා ඉන්නේ ඔන්න එළියේ තියෙන දෙයක් දැනගන්න තියෙනවා. ඒ ධම්ම කියන එක දැන් දෙයක් කරලා ධම්ම කියන එක දෙයක් බාහිරේ තියෙන දෙයක් කරනවා. දෙයක් කරපු ගමන් දෙක තියෙන ලක්ෂණ ටික මොනවද? ඔය ටිකක් වෙලා හරි තියෙන්න ඕනනේ, පැවැත්මක් තියෙන්න ඕන. අතීතේ තියෙන්න ඕන, මේ මොහොතේ තියෙන්න ඕන, අනාගතේ තියෙන්න ඕන. දැන් අනාගතේ නැත්තම් අපි යෝක ගැන හිතනවද? නෑ. ඉස්සරහටත් තියෙනවා කියන අදහසින් තමයි යෝක ගැන ආයේ හිතන්නේ. එතකොට නිත්‍ය කරලා තමයි දැන් දෙයක් කරන්නේ. දැන් ධම්ම කියන එක මනසට අරමුණු වෙන ස්වභාවය කියන්නේ ඒ හිත හැදෙනකොට විද්‍යමාන වෙනවා. ඒ හිත ඉවර වුණ ගමන් ඉවරයි. නේද? ඒ වුණාට අපි දෙයක් කරපු ගමන් එහෙම ඉවර වෙන්නේ. මේක ගැන හිතන්න කලිනුත් ඕක එළියේ පැවතිලා තියෙනවා. හිතන මොහොතෙත් එළියේ තියෙනවා. අනාගතෙත් තෝකෙන් වැඩක් ගන්න පුළුවන්. අන්න එතකොට නිත්‍ය සංඥාවට වැටුණා. ඕකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා නිකන් සුඛ සංඥාවට වැටුණා. සැප ගතියක් ආවා. ඒ වැඩක් ගන්න පුළුවන් නේද? ඒ රූපයක් හැටියට බාරගත්තු ගමන් සුඛ සංඥාවට වැටුණා. නිත්‍ය සුඛ. ඊළඟට ඕක මට ඕන විදිහට අරව මේවා කරන්න පුළුවන්. අනාත්ම නিত্য සුඛ ආත්ම දැන් මගේ කරගන්න පුළුවන් ඕන්න. අනිත් අයට ඕන විදිහට නෙමෙයි මට ඕන විදිහට දැන් ඕක තියාගන්න පුළුවන්. හරි? එහෙන් බැයි නම් ඒක අනුන්ගේ කියලා කියනවා. එක්කෝ මගේ නැත්තම් වෙන කාගේ. මට පාලනයක් නැහැ. අරයටයි ඒකේ පාලනේ තියෙන්නේ කියලා අනුන්ගේ. අයිතිකාරයේ දුන්නා. කාටද මේ අයිතිකාරය දුන්නේ? අර හදපු දෙයට. මනසෙන් හදපු දෙය කියලා අපි දන්නේ. අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ එළියේ තියෙන දෙය. නේද? එළියේ තියෙන දෙයක් දැනගත්තා. ඒ දේ එතකොට ඔන්න නিত্য සුඛ ආත්ම ඊළඟට සුබ හොඳයි කියලා ඔන්න ඔය හතරටම දාන. නিত্য සුඛ ආත්ම සුබ ඔන්න ඕකේ තමයි ලෝකයා ජීවත් වෙන්නේ. ලෝකෙට අයිති දෘෂ්ටිය කියන්නේ ඕක. හරි. අපිට කියනවා විපල්ලාස හතර කියලා. ලෝකය හැදුවනම් ඔය හතර තියෙනවා. ලෝකෙට අයිති දෙයක් කියලා පිළිගත්තා නම් ඒ පිළිගත්තා කියන්නේ ඒක බැසගත්තා. ඒක බාරගත්තා. පිළිගැනීමම ලෝකය. ඒක බැසගත්තා කියන්නේ අජ්ජෝසායිතිට්ඨති කියන්නේ. ඔව් ඒකෙම ඒකේ බැසගත්තා ඒක පිළිගත්තා බාරගත්තා බාරගත්තු ගමන් අර හතර ලක්ෂණේ තියෙනවා නিত্যයි සුඛයි ආත්මයි සුභයි තියෙනවා තියෙනවා කියලා හිතනවා ඒ බාර ගැනීම කියන්නේ ඒක ලෝකෙට අහු වෙනවා කියන්නේ ඕක එහෙම බාර ගන්න එකේ ඊළඟට වැරද්ද මොකද්ද ඔන්න ඕක අනිත්‍ය වෙනකොට ආඩන තියෙනවා කියලා නේ හිතාගෙන ඉන්නේ. ඕකට මොනව හරි වෙනකොට අඬන. ශෝක වෙන. දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. හරි. දුක් දෝමනස් උපායාස ටික එනවා අඬන්න වෙලපෙන්න වෙනවා. ඇයි අඬන්න වෙන්නේ? අපි දැන් තියෙනවා කියලා සැපයි හොඳයි කියලා බාරගත්තු එක වෙනස්. අපිට ඕන විදිහට තියන්න බෑ. දැන් අපි හිතන්නේ අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා. එහෙම බැරි වෙනකොට ඉතින් අඬන දුක් වෙන. එතකොට ඔන්න දැන් ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේකේ ඇත්ත ඇති හැටි. ඔය නিত্য කරගෙන තියෙන අනිත්‍ය ස්වභාවය. මොහොතක්වත් පවතින් නැති ස්වභාවයක් පවතිනවා කියලා හිතාගෙන හෑ අනිත්‍ය දේ නিত্যයි කියලා අරගෙන ඒ කිසිම සැපක් නැති දේ සැපයි කියලා අරගෙන අනිත්‍ය නම් ඕකෙන් සැපක් විඳින්න බෑ නিত্য කරන්න බැයි නම් කොහොමද සැපක් විඳින්නේ එතකොට ඒ ඔව් සැප කියලා හිතුවට දුකක් ඔය තියෙන නিত্য කළොත් නේ සැප තියෙන්නේ. ඉතින් නিত্য කරන්න බැරි නම් එහෙනම් සැප කියලා හිතුවම ඒක දුක. දුක් දෙයට සැපයි කියලා හිතන. නේද? ඊළඟට පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. දැන් මේ දෙයක් කළාට පස්සේ නේ පාලනය කරන්න පුළුවන්. දෙයක් පිහිටුවේ නැත්නම් කොහොමද මොකද්ද පාලනය කරන්නේ? ආත්ම කරගෙන අනාත්ම දෙයක් ආත්ම කරගෙන අනාත්ම දෙයක් ආත්ම කරගෙන ඊළඟට ඕකේ කිසිම සුභ ගතියක් නැහැ. අසුභ දෙයක් සුභ සංඥාවෙන් අරගෙන. එතකොට ඔතන දෙයක් කියන එකම මුලාවක් කියන එක තේරුම් ගන්න. මනසට අරමුණු වෙන ධම්ම කියන හේතුඵල ස්වභාවයක් තියෙනවා. ඕනම දෙයක් මුලාව. දෙයක් කියන්නේ ලෝකේ. බාහිර ලෝකේ. ඒ දෙයක් කියන්නේ මුලාවක් කිව්වොත් අන්න මායයට අහු වෙන්නේ නැහැ. දෙයක් විදිහට බාරගත්තා නම් මායයට අහු වෙනවා. මට තමයි කියන්නේ. ලෝකෙට අහු වුණා කියන්නේ මායයට අහු වෙනවා. මායයෙන් බේරෙන්න පුළුවන් ඕක මුලාව. එළියේ තියෙන දෙයක් කියපු එක මුලාවක් කියලා හිතට පෙන්නවනම් හැබැයි කරුණු ඇතුව පෙන්වන්න ඕන. ඒක තේරුම් අරන් පෙන්වන්න. කටපාඩමෙන් කිය කියා හිටියට කමන්නේ ඒ හරියන්නේ නැහැ. මේක නුවණින් දැකලා පෙන්නුවොත් ඔය එළියේ තියෙන දෙයක් කිව්වට මේ මුලාවක් නේ වෙලා තියෙන්නේ. මනසට ධම්මාරමුණු වුණා. ඕක මනසේ ක්‍රියාවලියක් මේ හීනයක් දකිනවා මිස. ඇත්ත කතාවක් නෙවෙයි. බාහිර ලෝකේ දෙයක් නෙමෙයි ඒක. බිත්තර කටුවෙන් එළියේ දෙයක් නෙමෙයි. බිත්තර කටුව ඇතුලේ ඉඳන් හිතන දෙයක්. බිත්තර කටුව තමයි ආයතන එතකොට මේ ආයතන හයින් කියපු දේ ගැන අපි හිතන දෙයක් කොයි? චේතනා ගොඩක්. සංස්කාර ගොඩක්. ලෝකේ කියලා හිතුවට සංස්කරණ ගොඩක්. චේතනා ගොඩක්.
මේ සංස්කරණය වෙනවා අපි දන්නේ නැහැ. හිතන්නේ
නැහැ. ඔව්. දැන් හිතෙන් හදනවා කියන එක අපි දන්නේ නැහැ එළියේ තියෙන ඒක. එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා මිසක් ඕවා හිතෙන් හදපු දේවල් කියලා දන්නේ නැහැ. එහෙම නුවණක් නැහැ. ඒ කියන්නේ ලෝකය හිත ඇතුලෙන් හදපු දෙයක් කියලා නුවණක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ලෝකය කියන්නේ මේ බඹයක් පමණ ශරීරයේ තුල ලෝකයේ තියෙන. ඇයි අපි බිත්තර කටුක ඇතුලේ ඉන්නේ? ඕක ඇතුලේ තමයි ලෝකය හදන්නේ. එතකොට ලෝකයේ තියෙන්නෙත් ඕක ඇතුලේ, ලෝක සමුදේ තියෙන්නෙත් ඕක ඇතුලේ, ලෝකෙන් මිදීම තියෙන්නෙත් ඕක ඇතුලේ. දැන් නුවණින් බලන කෙනා ලෝකයයි සමුදයයි දකිනකොට එයාට පේනවා එළියේ ලෝකේ ඔය හදපු ලෝකේ බොරුවක්, නිරෝධයක්. ඒක පිහිටන්නේ. එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකක්ද? අන්න ඕක තමයි නිවන් මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. දැන් ඔය කතාව තේරුම් ගත්ත කෙනාටයි ලෝකෙන් එතර වෙන මාර්ගයක් වඩන්න පුළුවන්.
ඊට පස්සේ අපි ඒක වඩා ගන්නවා.
ඒක වැඩෙනවා. ඕක දැක්කහම. රැවටි ඉන්න කැමති නෑනේ. ඔව් මෙච්චර කල් රැවටිලා හිටියට දැන් ඒ රැවටෙන්න කැමති නැත්තේ රැවටීම මත දුක තියෙන හින්දා. දුක් විඳින්න කැමති නෑ. අපි රැවටෙන්න කැමති නැති ඒක නෙමෙයි. දුක් විඳින්න කැමති නෑ. දැන් රැවටෙන තරමට දුක කියලා පෙන්නවා. ඇයි රැවටෙන තරමට දුක කියන්නේ? දැන් එළියේ රූපයක් තියනවා කියලා දැඩිව ගැනීමට කියනවා රූප උපාදාන. රූප දැඩිව බාර ගන්නවා, උපාදාන කරනවා. දැඩිව අල්ලගෙන ඒක. ඔව්. දැන් මේ බෝතලේ කියන රූපය එළියේ තියනවාමයි කියලා විශ්වාස කරනවට කියනවා රූප උපාදානයට අහු වුණා. ඒ කොහොමද හිත ඕක දැනගත්තේ? මන ධම්ම නේද? හිතට පෙනුන දේ. හිතට පෙනුන දේ එළියේ තියනවා කියලා හිතපු ගමන් අන්න රූප උපාදානය කළා. ලෝකෙට අහු වුණා. දැන් එළියේ තියෙන බෝතලේ මගේ කරගන්න පුළුවන්. ওই බෝතලේ හින්දා අපිට සැපක් හරි දුකක් හරි විඳින්න පුළුවන්. අර ලෝකෙට අයිති ධර්මතාවලට අහු වෙන. ලෝකේට අයිති ධර්මතා කියන්නේ අටලෝක ධර්ම. සැප දුක නින්දා ප්‍රශංසා මොනවත් තව තියෙනවා? යස ආයස අටලෝක ධර්මට අහු වෙනවා මේ රූපේ බාරගත්තු ගමන්. රූප උපාදාන කරපු ගමන් ලෝකයම උපාදාන කරලා අපි ඉන්නේ. ඒ කියන්නේ ලෝකය පිළි අරන්. ලෝකේ බාහිර ආරම්. ලෝකේ කියන්නේ බාහිර ලෝකේ. නේද? එළියේ තියෙන ලෝකේ බාහිර ආරම්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ලෝකේ තියෙන්නේ මේ ශරීරය තුල. බඹයක් පමණ ශරීරය තුල. ශරීරය තුල කියන එකෙන් අදහස් කරන්නේ ආයතන තුල. ශරීරය කියන්නේ ආයතන ටිකට. නේද? ඇහැ කන නාසය දිව ශරීරය. ওই ටික තමයි අපි ශරීරය කියන්නේ. ඕක තුල තමයි තියෙන්නේ. එතකොට ශරීරය හැදිලා තියෙන්නේ දැන් අර විතර කටුව වගේ තමයි. ඒකේ අර ටීවී ස්ක්‍රීන් ටික තමයි මේ ආයතන කියන්නේ. දැන් ඇහැ කියන එක හොඳටම පේනවනේ ටීවී ස්ක්‍රීන් එකක් කියලා. නේද? ටීවී එක දැම්මා වගේ තමයි ඇහැේ රූප වැටෙන්නේ. එක එක චිත්‍ර වැටෙන්නේ. ඒවනි කං චිත්‍ර නෙමෙයි චලනය වෙන චිත්‍ර. චලන චිත්‍ර. නැගෙන ටීවී එකක්ම තමයි. එතකොට ওই චිත්‍ර ටික බල බල ඔන්න හිතනවා ඔන්න එළියේ මේවා තියෙනවා. ඔව්. ඒ හිතන එක තමයි මනසට දෙන්නේ ධම්ම කරලා. මනසට හදලා දෙනවා ඔන්න මෙහෙම දෙයක් තියෙනවා ඔයා ඕක විමසලා බලන්න. අර මං කී කෑම එක බෙදලා දෙනවා ඔන්න කන්න. හරි. ඒ වෙලේ තමයි මේ ආයතන ටිකෙන් කරන්නේ. වළං වල තියෙන කෑම ටික පිඟානට බෙදලා දෙනවා. පිඟානට බෙදුවහන් තමයි මනසට ඒක අනුභව කරන්න පුළුවන්. මේ පිඟානට බෙදලා දෙන එක තමයි ධම්ම. හැබැයි යෝග මනස ඇතුලේ කරන වැඩක්. එළියේ තියෙන ඒවා නෙවෙයි. බෙදලා දෙන්නෙත් ඇතුලේම. එතකොට මනසට ආරමුණු කරන්න පුළුවන් එක මනසින්ම තමයි හදන්නේ. බීජ සූත්‍රය කියලා පොතක් දුන්නානේ නේද? ඒක කියෝලා බලන්න. දැන් විඥාණයට පිහිටන්න පුළුවන් තැන් ටික ඒක කියනවා. එතකොට විඥාණයට පිහිටන්න පුළුවන් මොනවද? රූපවල. රූපේ හැදුවේ කවුද? ඇස විතරක් නෙමෙයි. ආයතන පහම ආයතන පහම සටහනක් දැකලා කියන්නේ අපි ටීවී පහක් බැලුවා වගේ නේද? ටීවී පහ බැලුවට එළියේ රූප හැදෙනවද? ඒක ඇඳෙන චිත්‍ර ටික නේද දකින්න පුළුවන්. ඒකේ නුවණ නැහැ. මනස දැන් ඕක දෙයක් කරගන්න. ඒ චිත්‍රේ එළියේ තියෙන දෙයක් කරනවා. මනස. එතකොට මනස ඕක දිහා බලලා මනස තමයි කියන්නේ ඔන්න එළියේ තියෙන දේ. ධම්ම කියන එක දෙයක් කරලා. දෙයක් කරලා කියනකොට තේරුම් ගන්න එළියේ තියෙන බාහිර රූපයක් කරලා. මේ බිත්තර කටුවෙන් එළියේ ගැන දැන් කතා කරන්නේ. එළියේ පිහිටපු දෙයක්. ඒ කතාව කියන්නේ මේ මන ධම්ම. එතන ඇත්ත ඇතියටි නොදන්නකම. හරි. මන ධම්ම මනසට ධම්ම අරමුණු වෙනකොටම එයා රැවටිලා එයා විද්‍යාවේ මුලාවේ ඉන්න හින්දා එයා හිතන්නේ ඔන්න එළියේ තියෙන දෙයක් හිත දැනගන්න. එළියේ තියෙන දේ කියපු ගමන් මේ හිතට අරමුණු වෙන ස්වභාවයක් නෙවෙයි. මං ඕක ගැන හිතුවත් නැතත් ඕක එළියේ තියෙනවා. එතකොට තමයි අතීතෙත් තිබුණ දැනුත් තියෙන අනාගතෙත් තියෙන ඕක මං ඕක ගැන හිතුවත් නැතත්
තියෙනවා.
අන්න නිට්ටිය කරනවා. අර මුලාවෙන් ඒක වෙනම හේතුන්ගෙන් තොරව එළියේ තියෙන්න පුළුවන්. දැන් මේ හේතු යතුන හින්දායි එහෙම හටගත්තේ. මනස අපිට කියනා නෑ හේතුන්ගෙන් තොරව ඒක එළියේ තියෙනවා. වා දැක්කත් නැතත් ඕක එළියේ තියෙනවා. හේතුඵල ස්වභාවය දකින්නේ. පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැහැ. එතන සිද්ධ වුණේ හේතුඵල ක්‍රියාවලිය පටිච්ච සමුප්පන්න බව. දැන් අපි පටිච්ච සමුප්පාදේ පටිච්ච සමුප්පන්න බව නොදන්න හින්දායි ඕක එළියේ දෙයක් කරන්නේ. ඒ දෙයක් කරපු ගමන් හේතුන්ගෙන් තොරව ඒදී තියනවා කියලා විශ්වාස කරනවා. හේතුන්ගෙන් තොරව ඒදී තියනවා එළියේ තියනවා. අන්න ලෝකෙට අහුවෙනවා. හේතුඵල බව පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැහැ. හේතුඵල බව දකින්නේ නැති හින්දාමයි ඒක පවතින දෙයක් කරන්නේ. පවතින දෙයක් කරපු ගමන් ඔන්න දැන් අනිත් ආයතන වලින් ඕක අත්දකින්න පුළුවන් කියලා හිතනවා. එළියේ පවතින දෙයක්නේ. එතකොට අල්ලලා බලන්න පුළුවන්. දැන් දැකපු දේ අල්ලලා බලන්නත් පුළුවන් කියලා හිතනයි දැන් දෙයක් නේ දැක්කත් නැතත් ඕක එළියේ තියෙනවා ඇස් දෙක වහගෙන ගිහින් ඇල්ලුව
තියෙනවා
අහුවෙන කියලා හිත කියන්නේ දැන් ඕක තේරුම් ගන්න තමයි අර දැන් අර උපමාගත්ති දේ දුන්න දැන් දේ දුන්නක් වගේ පේනවා කියන්නේ මොකද්ද ඇහි දේදුන්නක සටහනක් හදලා දෙනවා නේද? දේදුන්න දිහා බලනකොට ඇහි හදලා දෙනවා දේදුන්නක සටහනක්. අර ටීවී ස්ක්‍රීන් එකේ ඔන්න රූපයක් වැටුණා. බිත්තර කටුව ඇතුලේ ඉන්න ස්ක්‍රීන් එකේ වැටෙනවා දේදුන්නක ඡායාවක්. හරි? දැන් ඔන්න විඥාණය ඕක ධම්ම කරලා බලනවා. දැන් මේ ක්‍රියාව ඉවර වුණා විඥාණයට බාර කළා ඊටු ටික කරන්න. විඥාණය ඕක දිහා බලලා කියන අන්න දේ දුන්නක් එළියේ තියෙන. එළියේ පිහිටවන ලෝකයට අයිති දෙයක් කරන. ඔව්. එළියේ පිහිටවපු ගමන් දැන් දේ දුන්නේ ඇත්ත තත්ත්වේ නදන්න කෙනා මොකද හිතන්නේ පොඩි ළමෙක් එහෙම දැක්කහම ඕක උතෙන්ට ගිහින් අල්ලන්න පුළුවන්. ඒ දැන් අපි දන්නවා එතෙන්ට ගියොත් එහෙම දේ දුන්නක් අල්ලන්න තියා පේන්නේ නැහැ. ඇයි? ඒක හේතු නිසා සකස් වුන ස්වභාවයක්. ඉර එළියයි වතුර බින්දුයි හින්දා සකස් වුන ස්වභාවයක් විද්‍යමාන වීම. නේද? එතෙන්ට ගියොත් එක්ක වතුර බින්දු අහු වුනොත් මිසක් ඉර එළිය අහු වුනොත් මිසක් දේ දුන්න අහු වෙන්නේ නැහැ.
දෙයක්
නැහැ. දෙයක් නැහැ කියන්නත් බෑ. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි පේනවා. පේන හින්දා නැහැ කියන්නත් බෑ. එතකොට ඕක නැහැ කිව්වත් වැරදි, තියනවා කිව්වත් වැරදි. ওই දෙකටම අහු නොවි විස්තර කරන්නේ කොහමද? මේ ඉර එළියයි වතුර බින්දුයි එකතු වෙනකොට අහම විද්‍යමානයි. අන්න හේතු නිසා සකස්
වෙනවා.
හේතුඵල දහම. ඒ හේතුඵල දහම අපි දැන් ආයතන ටිකට දාන්න ඕනේ.
දැන් ගොඩක් ප්‍රසිද්ධ ලෝකේක දාලා
දෙන්නේ. ඔව්.
බීජයක් පළගෙන ගහක් හැදෙනවා ඇටයක් නේද එහෙම?
ඔව් ඒක බාහිරෙන් විස්තර කළාට මේ ධර්මේ පේන්නේ නැහැ. ඒක අපි උපමාව ගන්නේ. දැන් දේ දුන්න උනත් එළියේ ඉර එළියයි වැහි බින්දුයි උපමාව විතරයි. ඒ හේතු යෙදෙන හින්දා මෙහෙම ඵලයක් විද්‍යමාන වෙනවා. එතකොට ඒ උපමාවම අපි මේක ඇතුළට දාන්න ඕනේ නැහැ. මෙතන මේ හේතු යෙදෙන හින්දා සටහනක් ඇති වෙනවා. ඒ සටහනෙන් ඒක එහෙම්මම නිරුද්ධ වෙනවා. ඊළඟට මනස ධම්ම කියලා ඕක අරමුණු කරනවා. ඒ ධම්ම වල මුලාව හින්දා මනස කියන කතාවක් තමයි ඕක එළියේ තියෙනවා කියන එක. ඕක ලෝකයට ආйти මේ දැකීමෙන් තොරව පවතින්න පුළුවන් දෙයක් කියන එක. දැන් දේ දුන්නට දැකීමෙන් තොරව පැවැත්මක් තියෙනවද? නැහැ. දැකීමෙන් තොරව දේ දුන්නට වෙනම හේතුන්ගෙන් තොරව පැවැත්මක් නැහැ. මිරිඟුව වගේ. ඒ මිරිඟුවමයි සංඥාව කියන්නේ මිරිඟුව. දැන් රූප සංඥාවක් ඇහැ අරන් දීලා තියෙනවා. එතකොට ඇහැට පුළුවන් රූප සංඥාවක් අරන් දෙන්න විතරයි. වර්ණ සංඥාවක් අරන් දෙන්න විතරයි ඇහැට පුළුවන්. හරි? කනට පුළුවන් ශබ්ද සංඥාවක් අරන් දෙන්න විතරයි. ඒ සංඥාව කියන්නේ තියනවා වගේ පෙන්눔 කරන විද්‍යමාන කරන ස්වභාවයක් විතරයි. අර දෙය දුන්නක් තියනවා වගේ පේනවා ඒ රූප සංඥා. හරි? එතෙන්ට ගියොත් එහෙම දෙයක් අහු වෙනවද? නැහැ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ උපමා කරනවා සංඥාව දකින්න මිරිඟුවක් වගේ කියලා. සංඥාවට උපමා කරනවා මිරිඟුව. මිරිඟු ස්වභාවය කියන්නේ තියනවා වගේ පෙන්눔 කරනවා. එතෙන්ට ගියොත් එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ. හරි? ඕක තමයි මේ අපි හදන ලෝකේ. ආයතන ටිකෙන් සංඥා ටිකක් අරගෙන ඇහෙන් රූප සංඥා ගන්නවා, කනෙන් ශබ්ද සංඥා, නාසයෙන් ගහන සංඥා, ගන්ධ සුවඳ සංඥා, දිවෙන් රස සංඥා, කයෙන් ස්පර්ශ සංඥා. ඔය සංඥා ටික අරගෙන ඒ කියන්නේ මිරිඟු ස්වභාවයන් ටිකක් දිහා බලලා අපේ මුලාව හින්දා අපි හිතනවා ඕවට අදාළ රූප එළියේ තියෙනවා කියලා. ඒකයි දෙයක් කරනවා කියන්නේ. දෙයක් කරපු ගමන් අත්දකින්න දෙයක් පිහිටනවා. නේද? දැන් හෙන්දකලා දෙයක් හදපු ගමන් ඕක එහෙනම් අල්ලලා බලන්නත් පුළුවන්. කණෙන් අහන්නත් පුළුවන්, ගඳ සුවඳ බලන්නත් පුළුවන්. ඒ බාහිර දෙයක් කරලා. බාහිර දෙයක් කරනකොට අපි හේතුඵල ස්වභාවය අමතක කරනවා. හේතුන් නිසා හටගත්තු ඵලයන් නෙමෙයි. අර වතුර බින්දුවේ ඉර එළියයි නිසා පෙන්නුම් කරන ස්වභාවයන් නෙමෙයි. දේ දුන්න කියන එක දෙයක්. නේද? මිරිඟුව දැකලා වතුර තියනවා කියලා දෙයක් කළා වගේ. වතුර කියන්නේ දෙයක්. තියෙන්නේ මිරිඟුව සංඥා මාත්‍රයක් විතරයි. වතුර කියලා හිතපු ගමන් ලෝකෙට අයිති දෙයක් කළා. දැන් වතුර කියලා දෙයක් කරපු ගමන් ඇහෙන් දකින්න විතරක් නෙමෙයි අපිට අල්ලන්නත් පුළුවන්. රස බලන්න පුළුවන්, බොන්න පුළුවන්. අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් මට්ටමට ගේනවා දෙයක් කරනවා කියන්නේ. ඕනම දෙයක් කියන්නේ ඔය ස්වභාවය. මරීචික උපමා සංඥා කියන්නේ සංඥාව මිරිඟුවක් වගේ කියලා. මිරිඟුවකට උපමා කරන. සංකාර කෙහෙල් කඳක් වගේ කියන්නේ අරටුව හොයන කෙනාට කෙහෙල් කඳක් වගේ. හරය. අරටුවක් කියන්නේ හරයක්නේ. හරයක් හොයන කෙනාට, ඒ කියන්නේ දෙයක් හොයන කෙනාට කෙහෙල් කඳක් පලනවා වගේ වැඩක්. ඔය දේ දෙයක් කරන එක හරියට කෙහෙල් ගහක් වගේ. ඒක හරයක් අහුවෙන්නේ නැහැ. හොයනකොට හොයනකොට පතුරු ගොඩක් හම්බ වෙනවා විතරයි. කවදාවත් දෙයක් හරයක් පිහිටන්නේ නැහැ. ඔව්, ඒ සංඛාරය. සංඛාරයනේ දැන් එළිය හදපු දෙ. හිතෙන් චේතනාටික සකස් කරපු දෙ. ඒක දෙයක් කියලා හිතුණට අර දෙයක් නෙමෙයි. මිරිඟු ස්වභාවයක් විතරයි. එතන ගිහින් දෙයක් හොයාගන්න බෑ. හොයන්න ගියාට කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. හරියට අර කෙහෙල් ගහ පළලා පළලා බලනවා කෝ අරටු. දෙයක් කියලා විශ්වාස කළාට දෙයක් නෑ. ඒ දෙයක් කළේ මනසෙන්. අපේ මුලාව හින්දා තමයි දෙයක් කළේ. ඒ දෙයක් කරනකොට අපි ඒකේ යථාභූත ස්වභාවය දකින්නේ නෑ. යථාභූත ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඇත්ත ඇති හැටි අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් අනිත්‍ය කියන්නේ මොකද්ද එතකොට? ඒ වචන ටිකෙන් අල්ල ගන්න පුළුවන් තේරුම් අරන්ද නැද්ද කියලා. අනිත්‍ය කියන්නේ මොකද්ද? පැවැත්මක් නැහැ. මොහොතක්වත් පවතින්න බෑ. මොහොතක්වත් පවත්වන්න දෙයක් කරන්න බෑ. අනිත්‍ය කියන්නේ දෙයක් කරන්න බෑ. නිට්ටය කළොත් නේ දෙයක් නේ. අනිත්‍ය කියන්නේ දෙයක් කරන්න බෑ. ඇයි? හිතට අරමුණු වෙන ස්වභාවයක් නේ. එතකොට දෙයක් කරන්න බෑ. තියන්න මෙහෙන් දෙයක් කරන්න බෑ. දෙයක් කරන්න බැරි කමයි ඒ අනිත්‍ය කියන්නේ.